Kanka sen bu
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ සඳහා යුගණක අධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මහජන පෙත්සම් පිළිගැනීම ගාමිණී ලෝකයේ මැතිතුමා. එස් විලේන්ද්‍රින් මැතිතුමා. තවරාජා කලේ අරසන් මැතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඒෂා විතානගේ ධර්මන්තීතුමා
මහනුවර කතානායකතුමනි
කර්මාන්ත මැතිතුමාගේ
ගරු කතානායකතුමනි සති තුනක කාලයක් සති දෙකක කාලයක් කියලා
බුද්ධික පතිරණ මැතිතුමා නලින් බණ්ඩාර ජය මහ මැතිතුමා
මහනගර කතානායක
ගරු කතානායකතුමනි පස් අංක අයන්න එක ඔව් අයන්න දෙක මිලින්දොරු දෙපාර්තමේන්තුවේ මැනු 90 ඉඩම් කට්ටි 248ක් අයන්න තුන ආදේශ ලේකම්ගෙන් ලද ඇස්තමින්තු රුපියල් මිලියන 206යි ප්‍රස අයන හතර ඔව් අයන පහ මිලියන 51.5යි අයන හය 2019 11 වෙනි මාස 25 වෙනි දින ආයන්න අදාළ නොවේ
කතානායකතුමනි විශේෂයෙන්ම බිඟිරිය අපනයන සැක්සුම් කලාපයේ පිවිසුම් මාර්ගය දුමල සූරිය තුන්තොට සිට වතුවත්ත දක්වා වූ පිවිසුම් මාර්ගයේ සඳහා වූ වන්දි ඇස්තමේතුමා මේ කරලා තියෙන්නේ මේ සඳහා මිලියන 51.5ක් උඩුබද්දා ප්‍රාදේශීය ලේකම් වරයා වෙත ගෙවලා දැන් වසරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා අපේ කාලයේදී විශේෂයෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ඉන්න කාලෙදී මේ පාර අයිතිව තිබුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් තමයි මේ වන්දේ ඇස්තමේන්තු සහ වන්දි ගෙවීම භාරව ඒ අවශ්‍ය කටයුතු කිරීම උන්ට භාරව තිබුණේ. නමුත් මම දන්නවා තුමාලගේ රජය ආවට පස්සේ මේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කරගෙන ගිය ක්‍රියාධර්මය ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරගෙන තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි වසරක් ගත වෙලත් තාම මේ වන්දි ගෙවීම සම්බන්ධව මූලික කටයුතු දැන් මම ඊයේ දුමල සූරියේ ඒ ප්‍රදේශයේ ජනතාව හම්බෙලා ආවහම තවම ඔවුන්ට කිසිම දැනුවත් කිරීමක් කරලා නැහැ. මොකද සමහර අය තමන්ගේ වැටවල් ඉවත් කරගෙන තියෙනවා. සමහර අය සමහර ඉදිකිරීම් වලට මුලින් අවසර දුන්නා වන්දි ගෙවන වන්දි ලැබෙන බලාපොරොත්තුවෙන්. ඒ නිසා වසරක් ගත වෙලත් තාම ගරු කතානායකතුමනි මේ සිදුවීම වෙලා නැහැ. ඒ නිසා ගරු ඇමතිතුමනි මම හිතන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ නිසා කවදා වෙනකොට මේ වන්දි ගෙවීම් කරන්න පුළුවන්ද කියලා අපිට දැනගන්න පුළුවන්ද?
ගරු කතානායකතුමනි, වශයෙන්ම මෙම මාර්ගයේ ඉඩම් පළාත් සභාවට අයිති ඉඩම් වගේ තිබුණා. ඒකයි මේක පමා වුණේ. මේක හිතාමතා පමා කළා නෙමෙයි, අපිටත් ඕනේ මේ වැඩකට ඉක්මනින් කරන්න. දැන් මෙද්දි ඒ වගේම අර ඉඩම් අමාත්‍යාංශයෙන් තක්සේරු කරලා ගැසට් කරන්න දීර්ඝ කාලයක් ගිහිල්ලා තියෙනවා. අපි ඉක්මනින් මේකේ මේ වන්දි මුදල් ටික ගෙවන්න බලාපොරොත්තු වෙන හැකික් වලින්.
ඔව්, බොහොම ස්තුතියි ගෞරව ඇමතුමනි. එහා සම්බන්ධවම දැන් මේ මාර්ග කොටසේ අභ්‍යන්තර මාර්ගයේ මාර්ග කොටසේ අග කොටස තියෙන්නේ වතුවත්තේ සිට හෙට්ටියාකුටුව දක්වා වූ අපේ බිංගිරිය අපනයන සැකසුම් කරාපේ මැදින් ගමන් කරපු මාර්ගය අපේ වතුවත්ත ජර්මන්වත්ත එහෙම නැත්නම් වර්තමාන බිංගිරිය අපනයන සැකසුම් කලාපේ මායිමෙන්, ඒ කියන්නේ ඒ ඉඩමේ අයිනෙන් මේක ඩයිවර්ට් කරලා තිනවා. මේ මාර්ගයේ ඉදිකිරීම සෑහෙන දුරට ගරු ඇමතිතුමනි අවසන් වෙලා තිනවා. නමුත් දැන් මේ වන්දි ප්‍රශ්නය නිසා මුල් කොටස තවදුරටත් ප්‍රමාද වීම අපි දකිනවා. මේ නිසා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා අඩුම ගානේ මේ ඉදිකිරීම වේගවත් කරන්න බුදුමාලාට රජයක් විදියට මැදිහත් වෙලා ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්ක RDA එකත් එක්ක මැදිහත් වෙලා විශේෂයෙන්ම මේ 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 වතුවත්ත සහ තුන්තොට මාර්ගයේ ස්ට්‍රක්චර්ස් ටික දෙනවා. ඒ කියන්නේ කල්වට් ටික, බෝක්කු ටික, පැතිබැමි ටික, ඒකේ කොටසක් මම නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදදී අපි අවසන් කරලා තිබුණා. දැන් ඒ වගේ දැන් අර සමහර කල්වට් භාගෙට භාගයක් අවසන් කරනවා, මොකද අනිත් පැත්තෙන් පාර දෙන්න ඕන නිසා. එතකොට ඒ ඉදිරි කොටස් කරන්න යම් ක්‍රමවේදයක් සකස් කරලා අඩුම ගානේ මන්දගාමී හෝ මේ ව්‍යාපෘති ඒ පාර පළවෙනි කොටස, මම මේ කියන්නේ පළවෙනි කොටස වැඩ ආරම්භ කරන්න ඔබතුමාට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා මම මතක් කරනවා. හිතන්න ඔබතුමා අමාත්‍යවරයා විදියට මේකට ඔබතුමාට මැදිහත් වීම මේ තුලින් මේක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ගල් කතා නැහැ කියතුනේ, අපි මේක ෆාස්ට් ට්‍රැක් කරලා මං සාකච්ඡා කරලා දාලා ඉක්මනින් මේක කරලා දෙන්න.
මොහොමඩ් මුසමිල් මන්ත්‍රීතුමා වෙළඳැමතුමන්ගේ ඇසීමට ඇබ්සන්ට්. තරු වේලු කුමාර් මන්ත්‍රීතුමා කෘෂිකර්ම ඇමතුමාගෙන් ඇසීමට.
නාන් කේට්කෙන් රේන්.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය හන්තාන වතුයාය මහානදේශකයේ ජනතා සභා වතුයායතුම දන්වේද වූ ඊළඟ ප්‍රශ්නය 1982 මාර්තු 12 වෙනිදා දරණ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර 414ක් පැවරී ඇත. ආ 1992 රජය සතු පැවති වතු ප්‍රසංස්කරණය කළ අවස්ථාවේදී මේ වතු අයට තිබූ කොටස් ඩිවිෂන් සංඛ්‍යාව කොපමණද? පිළිතුර 1992 රජය සතු පැවති වතු ප්‍රසංස්කරණය අවස්ථාවේදී මේ වතු අයට තිබූ කොටස් ගණන නාටකී. එම කොටස්වල නම් කවරේද? පිළිතුර කර්මාන්තශාලා කොටස, බටහිර කොටස, අන්තාන කොටස, අන්තාන මැද කොටස, උඩුවෙල උඩ කොටස, ඌරගල කොටස, කිතුල් මොල්ල කොටස, ගලහ කොටස කියන කොටස් තුන 2015 වන විට අතහැර දමු වසා දමා ඇති කොටස් කවද්ද? කොමක්ද? පිළිතුර කොටස් වශයෙන් ඉවත් කර නොමැත. ඇතම් කොටස්වල පැවති පළදායි අඩු ශේෂ්ඨවල භෝග විධාංකරණය කර ඇත. දෙක, එසේ නම් මෙම කොටස්වල ඉඩම් ප්‍රමාණය කොපමණද යන්න දන්නේද? අක්කර 150.85. ඈ 1992 2015 දක්වා කාලේ මෙතුයටත් ඉඩම් කර්මාන් ශාලා සහ වෙනත් ගොඩනැගිලි බාහිර පාර්ශ්වවලට ලබා දී ඇත්ද? පුද්ගලිකාංශයට ලබා දී ඇත. එම විස්තර කවරේද? ගලා අක්කර 100ක් ගිහන් සෝමසිරි වෙත 2011 පවරා ඇත. ගලහින් අක්කර 50ක් ගොමඩිටි අයිලන්ඩ් වෙත 2011 පවරා ඇත. ගලා කොටසින් අක්කර 10ක් මුනිදාස සේනාවට 2011 වෘත්තියකට පවරා ඇත. ගලා කොටසින් අක්කර 17ක් විශ්වනා කුෂිකර්ම පුද්ගලික සමාගමට පවරා ඇත. හන්තාන තේකර්මාන්ත ශාලාව 2001 අවුරුදු 30කට ශ්‍රී ලංකා තේ මණ්ඩලයට පවරා ඇත. හන්තාන උඩ කොටසින් අක්කර 20ක් එකෝටෙල් පුද්ගලික සමාගම වෙත විදේශකර බදු දී ඇත. හන්තාන උඩ කොටසින් අක්කර 20ක් එකෝටෙල් පුද්ගලික සමාගම 2000 වසරේ බව දරා ඇත. හන්දාන උඩ කොටසින් 35ක් එම සමාගමට 2004 පවරා ඇත. හන්තාන උඩ කොටසින් අක්කර 4ක් හිල් කන්ට්‍රි ෂූටින් ක්ලබ් වෙත 2003 පවරා ඇත. හන්තාන මැද කොටසින් අක්කර 1ක් හන්තාන රජමහා විහාරස්ථාන වසර දෙකකට පවරා ඇත. හන්තාන ප්‍රදේශයේ ගිහන් හෝල්ඩින් සන සමාගමට 2003 අවුරුද්දේකට පවරා ඇත. හන්තාන වත්තේ අක්කර 45ක් ශාමින් කිරියල්ල මහත්මියට සහ පිරියල් පිලිප් ගුණවර්ධන මහත්මයාට පවරා ඇත. හන්තාන වත්තේ අක්කර 34ක් ඉඩම් කොටසක් ජම්මා ජමීලා උමයනායට පවර ඇත. අවසන්වලට සිදු කළ සංගණනක වගකීම් ඉඩ ප්‍රමාණය කොපමණද? වගා කළ අක්කර 866යි, වගා නොකළ 270යි. මෙම අත්වැය දැනට 30 හෙක්ටයාර 310යි 4.2ක් ප්‍රදාන වගාව ලෙස දළු නැළමින් පවතින අතර හෙක්ටයාර 102කට වගාව හෙක්ටයාර 21 වෙනුවෙන් වගා කර ඇත. මේ වන විට ශ්‍රී ශ්‍රේණිය පළාත් අනුව වර්ගීකරණය ලද ඉඩම් හෙක්ටයාර 138ක් නව ක්‍රමයේදී යටතේ අලුත් ඒ වගාව සහ පැලසිටුවීම් මගින් තත්ත්වපත් කිරීමට කටයුතු කරමින් පවතී. නොයසේ නම් මන්දා දාලු නොවේ.
ගෞරව අමචර අවර්ගලේ, நீங்கள் பெற்றுக் கொடுத்த நீங்கள் விரிவான முழுமையான பதிலை பெற்றுக் கொடுத்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக இந்த அந்தான தோட்டம் என்பது தொடர்ச்சியாக இருந்த அரசுகள் இந்த தோட்டத்திலே காணி வியாபாரத்தை நடத்தி வந்திருப்பது நீங்கள் கொடுத்த தரவுகளிலிருந்து மிக தெளிவாக தெரிகின்றது. அதன் அடிப்படையிலே அதற்கு பின்வந்த கடந்த 2015 முதலான எங்களது காலப்பகுதியில் தோட்டத்திலே இருக்கக்கூடியவர்களுக்கு தனி வீடுகளை அமைத்துக் கொள்வதற்கான 7 பர்ச்சஸ் நிலத்துண்டுகள் வழங்கப்பட்டது. அவ்வாறு வழங்கப்பட்ட 7 பர்ச்சஸ் போதாதென்று அதனை 10 பர்ச்சஸாக தாங்கள் பெற்றுக் கொடுப்பதாக கூறியிருக்கின்றீர்கள். இவ்வாறான சூழலிலே அந்த தோட்டத்திலே தோட்டத்திற்கு தோட்ட வீடமைப்பு மற்றும் சமுதாய உட்கட்டமைப்பு வசதிகள் இராஜாங்க அமைச்சினால் ஒரு கடிதம் அனுப்பப்படுகின்றது. தோட்ட மக்களை கூட்டி ஜனாதிபதியினுடைய 100 நாளில் 1000 ஒப்பனைகள் வழங்குகின்ற வேலை திட்டம் என்று இந்த அந்தான தோட்டத்தினுடைய பல இடங்கள் இதிலே குறிப்பிடப்படுகின்றது. காலத்தை வீணடிப்பதற்காக கூறவில்லை, அவை குறிப்பிடப்படுகின்றது. நான் அறிந்த வகையிலே ஜனாதிபதியினது 100 நாள் அந்த உறுதி வழங்கல் திட்டம் என்ற ஒன்று இல்லை, அது நிறுத்தப்பட்டிருக்கின்றது என அறிகின்றேன். அதைவிட மோசமானது இந்த தோட்டத்திலே லங்கா பிளான்டேஷன் சோசியல் டெவலப்மெண்ட் பவுண்டேஷன் என்ற ஒரு என்ஜிஓ ஒன்று இந்த நான் மேற்குறிப்பிட்ட அமைச்சினால் இந்த காணி உறுதிகளை வழங்குவதற்கு உதவி செய்வதற்காக அல்லது அதனை பொறுப்பேற்று நடத்துவதற்காக அவர்களுக்கு ஒப்படைக்கப்பட்டிருப்பதாகவும் அவர்கள் கடிதம் அனுப்பி இருக்கின்றார்கள். அவை இதற்குள்ளே இந்த மீண்டும் ஒரு காணி வியாபாரம் ஒன்றை ஆரம்பிப்பதற்கும் தோட்டத்தில் இருக்கின்ற மக்களை பிழையாக வழிநடத்துவதுகின்ற ஒன்று காணப்படுகின்றது. அவை எங்களுக்கு தெரியும், ஜேஇடிபியினுடைய அமைச்சர் என்ற வகையிலே உங்களுடைய தலைமையிலேயே எல்ஆர்சியின் ஊடாக அந்த ஒப்பனைகள் வழங்கப்பட வேண்டும். அவை இதனது உண்மைத்தன்மை தொடர்பாக நீங்கள் தெளிவுபடுத்த உரிய அமைச்சருக்கு தெரிவித்தேன். ஆனால் அவர் அதை அது தொடர்பாக சரியான ஒரு பதிலளிப்பை செய்யவில்லை. நீங்க பொறுப்பான அமைச்சர், உங்களிடம் இது தொடர்பான நிலைப்பாடு என்ன என கேட்க விரும்புகிறேன்.
ஒபுதுமா மே கதாகரன்னே வத்துகாம் கருவண்ட லபாதிலதின் இடம் வல ஒப்பு பிலிமந்தனே ஓ கரு மந்திரிதுமா அப்பி வத்துகரே வெடக்கரன சேவகேங் சதா ජනතා වත්සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම්වල බලපත්‍ර දීලා තිනවා. ඒ වගේම අපේ ගරු තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යතුමාගේ වැඩපිළිවෙලක් යටතේ අපි දැන් උප්පු 1000ක් ලබා දීමට කඩිනම් කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඒ සඳහා ජනතා වත්සංවර්ධන මණ්ඩලෙන් අපි ඉඩම් ප්‍රසංස්කර බඩ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සියලු තොරතුරු දීලා තිනවා. අපි ඉතාම කඩිනමින් එයාගේ උප්පු ටික ලබා දෙන්න අපි කටයුතු කරනවා.
කීයද ගරු අමාත්‍යතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඔබතුමා දන්නවා දිගින් දිගටම විශාල පාඩුවක් ලබන ආයතනයක් වෙලා තියෙන්නේ. 2015 වෙනකොට එම ආයතනයේ තිබ්බ සම්පූර්ණ ඉගය බිලියන 2.1 ඉග මුදලක් තිබ්බා. එයින්
හඩක්
අපිට ගෙවා ගන්න පුළුවන් වුණා. මම කැටියෙන් ඉදිරිපත් කරන්න අංගාරු කතානායකතුමා. අපි ගෙවීමට පුළුවන් වුණා. මම මෙතන ඉදිරිපත් කරන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති කොළඹ නගර සීමාව තුළ තියෙන වර්ගාඩි 82223ක් අයත් ගොඩනැගිලි රජ ආයතන 3කටත් පෞද්ගලික ආයතන 8කටත් කුලියට දීලා තියෙනවා. ඒ කුලිය මෙතන සඳහන් වෙන ප්‍රමාණය අනුව 129,18,231යි. මෙතනදී මේ පුද්ගලික ආයතන වලට දීලා තියෙන කුලිය වර්ග අඩියකට රුපියල් 13.67යි. රුපියල් 13.67යි පුද්ගලික ආයතනවලට දීලා තියෙන මේ කුලි ප්‍රමාණය. ඉතින් මේ ආයතන දිගින් දිගටම පාඩු විඳිනවා. මං ආන්නේ වර්තමානයේදී මේ තත්ත්වය මොකද්ද කියලා පැහැදිලි කරන්න.
ගරු මන්තුමා, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබපු ආයතනය. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට තමුණ්ඩාංශයේගේ ආණ්ඩුව කාලේ දිගටම දවසින් දවස පාඩු ලැබුවා විතරක් නෙවෙයි, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පඩිගෙව්වේ ආණ්ඩුවේ පෞගේ අවුරුදු පහම ජනතා වතු සංවර්ධනවල පඩිගෙව්වේ ආණ්ඩුවේ. ඔබතුමාට බොහොම සතුටින් කියන්න කැමතියි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමාට පස්සේ මහා බණ්ඩාකාරයෙන් අපි සතභාගක්වත් ගන්නෙ නැහැ. දැන් අද අපි පඩිගෙවන්නේ අපේ ආයතනයෙන්, අපි ආණ්ඩුවෙන් සතභාගක් ගන්නෙ නැහැ. මේ මාසේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට රාජ්‍ය වැවිලි සංස්ථාවත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් මේ දෙකම ලාභ ලබන ආයතන දෙකක් බවට අපි පත් කරනවා. මේ පළවෙනි වතාවට අවුරුදු 7කට පස්සේ මේ ආයතන දෙකක් අපි ලාභ ලබන ආයතන බවට පත් කරනවා. ඒ වෙනමකුත් ඉඳ නෙවෙයි, අතිගරු ජනාධිපතිතුමා මේ සදාපති පත් කරේ නිවැරදි මේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධයි. මේ පිළිබඳ දැනුමක් තියෙන අය පත් කරපු හින්දා අපි මේ ආයතන ලාභ ලබනවා. ඔබතුමා කියන එක 100%ක් හරි. ඩාලි රෝඩ් එකේ HNB එක ඉස්සරහා රුපියල් 18යි ගරු මන්ත්‍රීතුමා, 13යි වර්ගඩියක් කුලියට දීලා තියෙනවා. ඔබතුමා කියන එක හරියට හරි. ඒක තමයි ඔබ ඉතින් මට කියන්න තියන්නේ ගරු මන්ත්‍රීතුමා, මගේ කාලෙනේ. ඉතින් ඔබතුමාලගේ කාලේ දැන් මේ ඉඩම් බෙදපුවාම ඒක කාලෙක වැවිලි කර්ම ඇමති කන්මාන්ත ඇමතිතුමා එතුමාගේ නෝනටත් දීලා තියෙනවා. වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට ඉඳදී ඇමතිතුමා නෝනට දීලා තියෙනවා 100%ක්. එහෙම දීලා තියෙනවා. වර්ගඩිය නිකන් ඔබතුමාට කියන්නේ දේපල 150ක් තියෙනවා මන්ත්‍රීතුමා. කිසිම මොකද අනුරකුමාර සේන කැමතිවා හන්තානවත්තේ, මහනුවර හන්තානවත්තේ 100%ක් දීලා තියෙනවා. දැන් ඔබතුමාට කියන්නේ අනුරකුමාර සේන කැමතිතුමා දේපල 150ක් බදු දීලා තියෙනවා. රජයේ තක්සේරුවක් නැහැ, ටෙන්ඩර් කැඳවලා නැහැ, කිසිවක් නැහැ. නාවල පිටි අක්කර 500ක වත්තක් තේ කර්මාන්ත ශාලාවක් මෙගාවොට් දෙකක හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් දීලා තියෙනවා. මාසෙට රුපියල් 8000යි, මාසෙට රුපියල් 8000යි දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ සියලු දේපල මම අවලංගු කරා. පොඩක් විඩන්ට දෙන්න මම මෙතුමාගේ උත්තර උත්පන්න දෙනවා. සියලු දේපල ඒ ගිවිසුම් අපි අවලංගු කරා. දැන් ඔබතුමාට ඔබතුමාගේ රුපියල් 13 ගත්ත එකට අපි ගිය සතියේ ඉඳලා ලියුමේ යවුවා. රුපියල් රජයේ තක්සේරුව ගත්තා 183ට අපි ඔක්කොම චාර්ජ් කරන්න දැම්මා. දැන් සියලු දේපල වලට අපි ලියුම් ගැව්වා. කිසිම කෙනෙක් රජයේ තක්සේරුව නැතුව අපි මේවා කරන්නේ නැහැ. දේපල 150ක් වේලු කුමාර මන්ත්‍රීතුමා, තමුණාස්සෙලත් මේවා කතා කරන්න තිබුණා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඉඳද්දි. දේපල 150ක් රජයේ තක්සේරුව කරන්නේ නැතුව මේකේ මහලොකු වංචාවක් තියෙනවා වේලු කුමාර මන්ත්‍රීතුමා. කරන්නේ කැලේක ඉඩමක් ආණ්ඩුවට දෙනවා. පර්චස් එක රුපියල් 50යි වටින්නේ. ඒකලා මහනුවර හන්තානේ 110ක් වටින එකක් ගන්නවා. මම ඇමති වෙලා පළවෙනි සතියේ මට එල්ආර්සිකෙන් ඒ වහන්තානේ තව අක්‍ර 25ක් දෙන්න මම අවලංගු කරා. බාබතුමාට වගකීමකින් කියනවා, මම අමාත්‍ය ධූරයේ දරන කාලය තුල එක බින් අඟලක් අපි වතු වලින් එල්ආර්සිකට දෙන්නේ නැහැ. රජයේ තක්සේරුවක් නැතුව ටෙන්ඩර් කරන්නේ නැතුව කිසිම දේපලක් දෙන්නේ නැහැ. විතරක් නෙවෙයි, මේ ආයතනයේ ලාභ ලබන ආයතනයේ බෝඩත් අපි වත් කරනවා.
කර්මසුදී ඉෂාක් රහුමන් මන්තුමා, වනජීවී මන්තුමා කියන සු
අපේ
ඔබතුමා කොහොමද අනුන්ගේ ප්‍රශ්නට මැදිහත් වෙන්නේ? ඈ
ගරු කථානායකතුමනි, එතුමා කරපු චෝදනාව මං හිතන්නේ විපක්ෂයක් ඉදිරියේ විශාල චෝදනාවක්. ඔබතුමාගේ ඉල්ලීමක් කරන කරු ඇමතුමනි, ඒ 150ම ඔබතුමාට පුළුවන් නම් පාර්ලිමේන්තු හරි කොහරි ප්‍රසිද්ධ කරන්න ඉතාම වැදගත් වෙනවා. මොකද අපිත් කැමති අපේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවන්න මේ දගලපු කට්ටිය කවුද කියලා මේ රටටම හෙළි කරන්න. ඒ නිසා කරුණාකරලා ලියමක් කරන ඒ නම් ටික ඔබතුමා මේ ප්‍රසිද්ධියට පත් කරනවා.
මම අනිවාර්යෙන් හෙට දවසේ මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්නම්. දේපල 150ක් ඉතාම වටිනා, කිසිම රජයේ තක්සේරුවක් නැහැ. ඒ වගේම ටෙන්ඩර් කරලා නැහැ. මේ කිසිම දෙයක් දෙන්න නැතුව දීලා තියෙන්නේ. මේ සියල්ල හෙට උදේ වෙනකොට මම පාර්ලිමේන්තුව සභාගත කරනවා.
ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි
ඔව්
මට සති දෙකක් කාලයක් අවශ්‍ය වෙනවා ඒ සඳහා උත්තර දෙන්න.
දහන්ත කරුණාතිලක මැතිතුමා ඇබ්සන්ට්. ආදර් මස්තාන් මැතිතුමා ඇබ්සන්ට්. දෙවෙනි වටේ ප්‍රශ්න අංක 2. ඔව් මේ ප්‍රශ්න ටික ඉවර කරනකන් ඉන්න, ඊට පස්සේ එන්න ප්‍රශ්න. දෙවන වටේ උද්දීකපතින මැතිතුමා. අධිකරණ මැතිතුමා
සතිතුන කාලයක් ඉල්ලලා තියෙන ගල් කතා නැහැ තුමනි.
අංක 4 වෙළඳ ඇමතුමා.
සභාගත කරන ගල් කතා නැහැ තුමනි.
7 ගයන කරුණාතිලක ඇමතුමා.
ප්‍රශ්න
ආදර් මස්ථාන මන්ත්‍රීතුමා.
ඒ සති දෙක කාලයක් කියලා.
දැන් ඔබතුමයි yes please. ඔව් අනුරක මාධ්‍යසනායක මන්ත්‍රී.
ගරු කතානායකතුම මම රාජ්‍ය අමාත්‍යතුමියත් දැන් සහභාගී වුණු නිසා සභාවට මේ පිළිබඳව යම් විස්තරයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, ඊයේ දිනේ රාත්‍රියේදී මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම් මේ වන විට වාර්තා වෙලා තියෙන විදිහට රාගම මේ ස්ත්‍රිතාලේ රෝහලෙන් වාර්තා කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, 8 දිනකගේ මුත ශරීර රෝහලට ගෙන තියෙන බවත්, 53කට ආසන්න ප්‍රමාණයක් තුවාලකරුවන් රාගම රෝහලට ඇතුළත් කරලා තිබෙන බවත්, ඒ වගේම තවත් තුවාලකරුවන් සහ මිය ගියපු අය සිටිය හැකියි කියලා රෝහල් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කරන ගරු කතානායකතුමනි. අපි කවුරුත් දන්නා බන්ධනාගාර ගත වෙලා සිරගත වෙලා ඉන්න අය ඉන්නේ රාජ්‍ය භාරේ. ඔවුන් රිමාන්ඩ් භාරේ වෙන්න පුළුවන්, සිරකරුවන් වෙන්න පුළුවන්, ඔවුන් ඉන්නේ රාජ්‍ය භාරේ. එනිසා රාජ්‍ය භාරේ ඉන්න සිරකරුවන් සහ එම රැඳවියන් පිළිබඳව ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම තිබෙන ආණ්ඩුවට මේ සිදුවීම ගරු කතානායකතුමනි අහම්බෙන් එක විට පැන නැගුණක් නෙවෙයි. පහුගිය දින කීපය පුරාවටම මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර ගණනාවක රැඳීවියන්ගේ යම් කුතුහලයක් යම් නොසන්සුන්තාවයක් මතු වෙලා තිබුණා. ඒ විශේෂයෙන්ම ගරු කතානායකතුමනි කොවිඩ් වසංගතය ඒ වෛරසය බන්ධනාගාරවලට ඇතුළත් වුණාට පසු දැනට වාර්තා වෙලා තිබෙන විදිහට සියලු බන්ධනාගාරවල 1000කට වඩා වැඩි ප්‍රමාණයක් කොවිඩ් වෛරසය ඇතුළු වූ බව සඳහන් වී තිබෙනවා. ඒ වගේම මහර ගත්තොත් මා දන්නා 183කට වඩා වැඩි ප්‍රමාණය ඊයේ 183ක් මා දන්නා විදිහට වාර්තා වෙලා තිබෙන මහර බන්ධනාගාරයේ. අපි කවුරුත් දන්න මේ බන්ධනාගාරවල දෙන්නේක් ඉන්න ඕන තැන 8 දිනක් වගේ දාලා සිර කරලා තිබෙනි. එනිසේ රෝගේ ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩි ඒ තුල. ඒ නිසාමත් තමයි මේ එම රැඳවියන්ගේ මේ සංසුන්තාවේ පත්තුනි. ඔවුන්ගේ යම් කැළඹිලි ස්වභාවයක් මතු වී තිබෙනි. ඔවුන් සාධාරණ ඉල්ලීමක් කරේ අපිට PCR පර මා දන්නා මහර රැඳවියන්ගේ ප්‍රධානම ඉල්ලීම PCR පරීක්ෂණයක් කොට තමන්ටම රෝගය වැළඳී තිබෙනවාද කියලා පරීක්ෂා කොට ඔවුන් රෝහල් ගත කිරීම හෝ අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල ගෙන යන්න කියන ඉල්ලීම තමයි ගරු කතානායකතුමනි තිබුණේ. ඒ ඉල්ලීම දිගින් දිගටම කරත් විසඳුමක් ලබා දීම හේතු නොකොටගෙන ලබා නොදීම හේතු කොටගෙන සිදු වූ දේ තමයි යම් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. හැබැයි අවසානදී සිදු වී තිබෙන දේ තමයි දැනට වාර්තා වෙන පරිදි රැඳවියන් 8 දෙනෙක් එම පොලිස් හෝ ආරක්ෂක අංශ විසින් කරන ලද වෙඩි තැබීම් වලින් ඝාතනය වී තිබෙනවා. තවත් විශාල සිරකරුවන් ප්‍රමාණයක් තුවාල වී තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් පිළිබඳ ඇගයීමක් තිබෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි. රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් එම සිරකඳුරු තුළම ඝාතනය වෙනවනම් ඔවුන් පිළිබඳ වගකීමක් ආණ්ඩුව දරන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? ඒ නිසා මා බන්ධනාගාර ගරු රාජ්‍ය අමාත්‍යතුමියගෙන් මේ පිළිබඳ යම් විස්තරයක් අද පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් නම් හොඳයි කියලා ගරු කතානායකතුමා මා බලාපොරොත්තු වෙනවා.
ඔව් ප්‍රශ්නයක්.
මත් කැමැති මේ අවස්ථාවේ මතුකරන ඊයේ සිදු වුණු සිද්ධිය මහර බන්ධනාගාරයේ සිද්ධිය මරණ 8ක් ඒ වගේම තුවාල වීම තවත් විශාල ප්‍රමාණයකට සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කෝවිඩ් පොකුරක් මහර බන්ධනාගාරයෙන් බිහි වුණු නිසා තමයි මේ කැළඹිල්ලෙන් පසුව නිර්මාණය වුණු ඝට්ටනකාරී තත්ත්වය සහ වෙඩි තැබීම් සිදු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මම අහන්න කැමති ගරු අමාත්‍යතුමියගෙන් 183ක කෝවිඩ් පොකුරක් බිහි වෙනකොට ඒ බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ උදෙසා මොකද්ද ගත්තු ක්‍රියාමාර්ගය. ඒ වගේම විශේෂයෙන්ම අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ වෙන විට අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යොදලා තිබෙනවා කියන කාරණාව. ගරු කථානායකතුමනි, මේ පිළිබඳව අපි කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. මොකද පරීක්ෂණයක් පවත්වනවා නම් ඒ පරීක්ෂණය ස්වාධීනව අපක්ෂපාතීව පැවත්වන්නට ඕන. අමාත්‍යංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පරීක්ෂණයක් පවත්වනයි කියන එක ගැන අපිට කිසිසේත්ම සතුටු වෙන්නට බෑ. ඒක සාධාරණ ක්‍රියාවක් නොවේ. ඒ වගේම සිවිල් සමාජයේ ජීවත් වුණත් සාමාන්‍ය පුරවැසියන් හැටියට ජීවත් වුණත් හිරගෙදර ඇතුළේ හිටියත් ඒ සියලු දෙනාටම ඒ අදාළ සෞඛ්‍යමය ක්‍රියාදාමයන් ඉෂ්ට කරන්නට රජය බැඳිලා සිටිනවා. කොහොමද මේ 183ක කෝවිඩ් පොකුරක් මහර බන්ධනාගාරයෙන් නිර්මාණය වුණේ? එවන් කෝවිඩ් පොකුරක් මහර බන්ධනාගාරයෙන් බිහි නොවන්නට, ඒ වගේම සමස්ත බන්ධනාගාර පද්ධතියේ මේ කෝවිඩ් පොකුරු නිර්මාණය නොවන්නට මොකද්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ගත්තු ක්‍රියාමාර්ග? ඒ ක්‍රියාමාර්ග ගත්තනම් ඇයි ඒ ක්‍රියාමාර්ග අසාර්ථක වුණේ? ඒ වගේම හිරගෙදර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඒ අයගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් මොකක්ද අරගත්තු ක්‍රියාමාර්ග? අපි හැමෝම දන්නවා හිරගෙවල් වල ලොකු තදබදයක් තිබෙනවා. ඒ තදබදය තුළ කොහොමද මේ කෝවිඩ් සමයේ අපේ ඇමතිතුමිය ප්‍රධාන නිලධාරිනුත්, ඒ වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරිනුත් මොකක්ද අරගත්තු ක්‍රියාමාර්ග? ඒ නිසා මම ගරු ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා, ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වල හරියන්නේ නැහැ. ස්වාධීන කණ්ඩායමක් කරලා මේ සිදුවීමේ මුල හොයාගන්න, සත්‍ය හොයාගන්න, යථාර්ථය හොයාගන්න. ඇයි මේ පොකුර නිර්මාණය වුණේ? ඒ වගේම මම ඔබතුමීගේ අවධානය යොමු කරනවා රටේ සෙසු බන්ධනාගාරවලත් තිබෙන තත්ත්වය, ඒවත් හොයලා බලන්න. මොකද ඔබතුමන්ලාට වගකීම පැවරලා තිබෙන්නේ මේ වගේ සිද්ධියක් සිදු නොවනාකාරයට පෙරසැලස්මක්, පෙරසූදානමක් ක්‍රියාත්මක කරන්න. එහෙම පෙරසූදානමක්, පෙරසැලස්මක් අපිට පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරලා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් දෙන්න පුළුවන් නම් ඒක අපි ඉතාමත්ම අගය කොට සලකනවා. බොහොම ස්තුතියි.
ඔව් ලක්ෂණ කියන
දැන් බෝගම්මරත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මාස දෙකකට කලින් නුවර පළාතේ ඇත්ත වශයෙන්ම මේ කෝවිඩ් තිබ්බේ නැති තරමට අඩු වෙලා තිබ්බා. නමුත් බෝගම්මරේ කිස් කරලා තිබ්බේ අපි හිරගෙදර ඒක සංවර්ධනය කරන්න. නමුත් හදිසි හිරකාරයෝ 800ක් ගෙනල්ලා එතන දැම්මා ගරු කතාරා ගැතුමුනේ. ඉතින් 150කට කෝවිඩ් ඇදිලා. වම් පැත්තේ ඉස්පිරිතාලේ දැන් අටපැත්තේ බැලුවොත් ඉස්පිරිතාලේ 40කට ඇදිලා. දකුණු පැත්තේ බාකට් එකත් වහලා. ඒතර මහයියාවේ ඉන්න කසල සෝදකයා කියනවා මේ බෝගම්බර කසල සුද්ධ කරන්න. ඉතින් මේ මුළු නගරෙම මේක බෝ කරලා තියෙන්නේ. මාස දෙකකට කලින් එක කෝවිඩ් ආසාදිතේ කිටියන නගරේ දැන් බෝගම්බර ගෙනහැල්ලා 800ක් ගෙනාවා කිස්සලා තිබ්බ හිරගෙදර. ඒකෙන් 150කට කොරෝනා. එතකොට ඒකේ ජේලර්ල යනවා ටවුමට කෑම ගන්න, ඉස්පිරිතාලෙට යනවා. ඉතින් මේක බා විරාසයක්. මං මාසෙකට කලින් කිව්වා මේක ඉවත් කරන්න කියලා. අපිට ක්වාටරේ අරන් ගන්න කියලා මේ ඉර තියෙන පළාතකට මේ නගරේ බඳ මේක ඇති කරලා තියෙන්නේ.
ඔව් එමුතුමේ.
වැඩ කථානායකතුමනි, මේ ඇත්තටම ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් කිය මහර බන්ධනාගාරයෙන් වාර්තා වුණා. හැබැයි මේ මහර බන්ධනාගාරය විතරක් නෙමෙයි, දැන් මේ සති දෙකක තුනක කාලයක් පුරාවටම වරින් වර බන්ධනාගාර රාශියක මේ රැඳවියන්ගේ උද්ඝෝෂණ අපි දැක්කා. බූස්යෙන් පටන් ගත්තා, ඊළඟට පරණ උභෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවිය පලා යාමට තැත් කරුවා. නිලධාරීන්ට වෙඩි තියලා එක්කෙනෙක් මිය ගිහිල්ලා එය නවත්ව ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම වැලිකඩ අපි දැක්ක උද්ඝෝෂණය, ඒ වගේම කළුතර උද්ඝෝෂණය, ඊළඟට මීගොම මේක රැල්ලක් විදියට, ඒ වගේම අපි දැක්ක වීරවිල උද්ඝෝෂණය, මේක රැල්ලක් විදියට අපි දැක්කා මේ බන්ධනාගාර අතරට යනවා. ඒ වගේම තමයි බන්ධනාගාර මේ රජයේ ප්‍රතිපත්තිය උඩ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් වලට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන නිසාද විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන, ජාවාරම් කරන, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන විශාල පිරිසකද බන්ධනාගාරගත වෙලා තියෙන. බන්ධනාගාරවලට තියෙන හැකියාව රඳව ගන්න 11,000ක් රඳව ගන්න පුළුවන් තැන දැන් 32,000ක් විතර විශාල තදබදයක් තියෙනවා. අපි ඒක පිළිගන්න ඕන. ඒ වගේම තමයි කොවිඩ් දෙවැනි රැල්ල මිනුවන්ගොඩ ආරම්භ වෙච්ච වහාම බන්ධනාගාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා විශේෂ වැඩපිළිවෙලක් යෙදෙව්වා. විශේෂයෙන්ම සියලුම අමුත්තන් පිටාය පිටස්තරය බන්ධනාගාරවලට ඇතුළු වීම වැළැක්වුවා. ඒ වගේම බාහිරෙන් ආහාර පාන, ඒ වගේම ද්‍රව්‍ය බන්ධනාගාර තුලට රැගෙන ඒම නැවැත්තුවා. ඒ වගේම තමයි උසාවි වලට රැඳවියන් ගෙන යාම අවම කෙරුවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණයේ ස්කයිප් ඔස්සේ ඒ උසාවිත් එක්ක නඩු අහන්න ඒ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කෙරුවා. ඔක්තෝබර් 27 තමයි පළමුවෙම කොවිඩ් ආසාදි PCR පොසිටිව් කෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ නියාමක කෙනෙකුට වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි අපි මේ බන්ධනාගාරය තුළට නිතරම රිමාන්ඩ් භාරයට පත්වෙන අය එනවා. ඒතර මේ රිමාන්ඩ් භාරයට පත්වෙන අයව අපි සති දෙකක් පල්ලන්සේන හිරකන්දවුරෙත්, ඒ වගේම පරණ බන්ධනාගාර මේ අපේ ලක්ෂ්මන් කිරියැල්ල මැතිතුමා කිව්වට මේ අලුතෙන් පටන් ගත්ත බන්ධනාගාරය නෙමෙයි නුවර තියෙන්නේ. මේක ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන පරණ බෝගම්බර බන්ධනාගාරය. එතකොට ඉඩකඩ ගැටලු නිසා ඒ අතහැරලා තිබිච්ච බන්ධනාගාරයට තදබදය අවම කර ගැනීම සඳහා, ඒ වගේම අලුතෙන් රිමාන්ඩ් භාරයට පත්වෙන අයව සති දෙකක් තුළ නිරෝධායනය කරලා බන්ධනාගාර ගත කරන්නත් තමයි ඒ බන්ධනාගාර යොදාගත්තේ. ඉතින් ඒ අනුව කොමරි මේ රැඳවියන් අතරට කොරෝනා PCR කොරෝනා ආසාදනය ආවා. එතකොට ඒ PCR ඒ සඳහා අපි සූදානම් වුණා. වැලිකඩ බන්ධනාගාර රෝහලේ හිටපු ඒ රෝගීන් සියලු දෙනාම මහරට මාරු කරලා සූදානම් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ ඇමතිතුමියත් ඒ වගේම ලේකම්තුමිය තුමාගේත් සහයෝගය ඇතිව අවශ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍ය උපකරණ ටික සපයා ගත්තා. ඉතින් ඒ අනුව මේ වෙනකොට 1000 ඊයේ වෙනකොට 1098ක් බන්ධනාගාරය තුල ඉන්නවා මේ කොරෝනා පොසිටිව් වෙච්ච අය. විශේෂයෙන්ම වැලිකඩ 386ක් ඉන්නවා, මැගසින් බන්ධනාගාරය 46ක්, කොළඹ රිමාන් බන්ධනාගාරය 157ක්, මහර 198ක්, ඒ වගේම කුරුවිට 32ක්, පරණ බෝගම්බර 175ක්, මේ අනාදී වශයෙන් 1098ක්. එතකොට මේ අයව සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක කතා කරලා අපි මුල්ම කණ්ඩායම PCR පොසිටිව් වෙච්ච අය වැලිකන්ද රෝහලට ගෙනිච්ච, ඒ වගේම ඊළඟට පොළොන්නරුව ගල්ලෑල්ල රෝහලට කොටසක් ගෙනිච්ච, ඒ වගේම කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට සම්පූර්ණයෙන්ම මේ කාන්තාංශයෙන් තමයි මුලින්ම වාර්තා වුණේ. මේ කාන්තා රැඳවියන් සිළු දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනිච්ච මේ තදවදය අවම කරගන්න. ඒ නිසා බන්ධනාගාරය තුළ මූලික වශයෙන් ඒ අවම කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ පියවර ගත්තා. ඒ වගේම අපි අපේ ආයුර්වේද ප්‍රවර්ධන අමාත්‍ය ගරු ශිෂිර ජයකොඩි මැතිතුමා එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය කරන ආයුර්වේද ඖෂධ ටික ඒ රැඳවිය සියලු දෙනාටම ඒ ආසාදිත බන්ධනාගාරවල ඉන්න අයට ලබා දෙන්න අවශ්‍ය පියවර මම දැන් සති දෙකකට කලින් ගත්තා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ සතියක් පාසා වැලිකඩට ඇවිල්ලා ඒ අවශ්‍ය කරන අවදානම් අයව පරීක්ෂා කරලා ප්‍රතිකාර ගන්න ඒ අවශ්‍ය කරන සියලුම පරිසරය සකස් වෙලා තියෙනවා. මේ වරෙන් වර දැන් මේ විශේෂයෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත ඒ වගේම තමයි මේ බන්ධනාගාරයේ තදබදය අඩු කරන්න විශේෂයෙන්ම අධිකරණ ඇමතිතුමාත් එක්ක කතා කරලා මත්ද්‍රව්‍ය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය දැන් සියලු දෙනාම 51 වගන්තිය යටතේ 54 වගන්තිය යටතේ තමයි මත්කුඩු ජාවාරම් කරුව හැටියට ඔවුන්ට පොලිසිය මගින් අධිකරණ කටයුතු මෙහෙවන්නේ. ඒ නිසා දළ වශයෙන් ඔවුන් ළඟ මත්කුඩු තිබුණේ දළ වශයෙන් ග්‍රෑම් 2කට අඩු වෙන ඒ සියලු දෙනාම 70 වගන්තිය යටතේ උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් කරන්න එහෙම නැත්නම් මහේස්ත්‍රාත් උසාවියෙන් අපදීලා එළියට දාන වැඩපිළිවෙලක් සකස් කරුවා. ඒ වගේම තමයි සුළු වැරදි දඩ ගෙවා ගන්න බැරි වැරදි තියන අයට 600 ගානකට ජනාධිපති සමාව දෙන්න කටයුතු කරුවා. ඉතින් ඒ නිසා මේ රජයක් හැටියට විශාල වැඩපිළිවෙලක් මේ බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කරනවා. දැන් මේ අපි දැක්ක අපි දැන් මේ කොරෝනා මර්ධනයත් එක්ක බන්ධනාගාරය තුළ සම්ප්‍රදායක සිදුවෙච්ච අවම කරපු සමහර දූෂිත වැරදි විශේෂයෙන් ටෙලිෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ, ඒවත් චෙක් කරලා පරීක්ෂා කරන. හැබැයි මේ වෙනකොට දුරකථනත් ඇතුළට ගිහිල්ලා තියෙනවා. මොකද මේ කොරෝනා වසංගතයත් එක්ක මේ පරීක්ෂණ වලට බාධා ඇවිල්ලා තියෙනවා. මොකද මටත් රැඳවියෝ කතා කරනවා. විශේෂයෙන්ම මේ ඊයේ මහර වන්දනාගාරය ඇතුළතත් පලා යාමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලා යාමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් ඇතුලේ රිමාන්ඩ් බන්ධනාගාරගත විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩු හා මද්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන්. ඒ වගේම සහ අපි එක වැලිකඩදී දැක්කා අච්චු කරපු අය අතර ඝට්ටනයක් ඇති වුණා. මේ දෙගොල්ල අතර ඝට්ටනයක් ඇති වුණා. විශාල දේපල මහර බන්ධනාගාරය තුළ අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බා. ඒ නිසා විශාල පොලිසිය කැරලි මර්ධන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවල මර්ධනය කළා. දැන් අද වෙනකොට දැන් වෙනකොට ඇතුල් වෙලා ඒ සියලුම කඩේතු මර්ධනය වෙලා තියෙනවා. අවාසනාවන්ත ලෙස 8 දිනේ මිය ගිහිල්ලා තියෙනවා. 50ක් රෝහල් ගත කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕන. මේ මේ අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා අපි ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්ම වගේ අපි සූදානම් ස්වාධීන කමිටුවක්දල අපිටත් අවශ්‍යයි මේකේ හොයන්න කවුද මේකට සම්බන්ධ, කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම රජයක් හැටියට බන්ධනාගාර අමාත්‍යාංශ හැටියට අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා සූදානම්. ඒ වගේම රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා. මොකද ඉතාමත්ම වැදගත් වෙනවා මේකට සම්බන්ධ කවුද කියන එක හොයාගෙන ඉදිරියේදී මේවා අවම කර ගැනීම සඳහා අපි සූදානම් කියන එක ගරු කථානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි.
මෙතුමේ දන්නේ බෝගම්මර හිරගෙදර අවුරුදු 4ක් වහලා තිබ්බා. අපි ඒක සංවර්ධනය කරන්න හිටියේ කඩකාමර, එලිමහන් රංගපීඨ, සිනමා දවසක් දෙකක් ගත කරන්න පුළුවන් විදිහට අපි ඒක සංවර්ධනය කරන්න හිටියේ අවුරුදු 4ක් වහලා තිබ්බේ. දැන් හිරකාරයෝ ඔක්කොම අයින් කරලා තිබ්බේ අවුරුදු. එතකොට පළවෙනි අදියරත් ඉවරයි. එතකොට දැන් මේ හිරගෙදර වැසිකිලි පද්ධතිය කැඩිලා අවුරුදු 4ක් වහලා තියෙනකොට ජල පද්ධතිය කැඩිලා දැන් මෙහෙම 800ක් ගෙනවලා දැන් බාව හිරකාරයෝ ඒකෙන් 150ක් විතර කොවිඩ් සර් ඒ කට්ටිය තවමට එනවා ගන්න මාකට් එකට යනවා ඉස්පිරිතාලෙට යනවා ඇත්ත වශයෙන්ම රිපීටින් ද සේම් එකට කලින් නూరు ටවුන් එකේ ඒක නూరు ටවුන් එකේ ඒක කොවිඩ් ආසාදිතයක් හිටියේ
නෑ. Thank you. Let you.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමිය, විශේෂයෙන්ම ඇමතුමියගේ පැහැදිලි කිරීම පිළිබඳව අපි ප්‍රමාණවත් සතුටක් නැහැ ගරු ඇමතුමිය. දැන් පැහැදිලිවම තිබෙනවා දුරස්ථභාවය කියන කාරණේ නැහැ. රඳවියන් එසේ හැසිරීම පිළිබඳව අපිට අමුතුවෙන් හිතන දෙයක් නැහැ. මේ රෝගය තුළ ඒ දුරස්ථභාවය කිසිම බන්ධනාගාරයක නැති බව තේරෙනවා. ඒ වගේම එතුමියගේ අවසාන ප්‍රකාශිතා බරපතලයි ගරු කතානායකතුමෝ. මත ඉතිහාසයේ මහ විශාල කළු පැල්ලම් තිබෙනවා. ඔබතුමා දන්නවා වැලිකඩ පවා යම් හදිසි අස්ත නිර්මාණය වෙලා රඳවියන් ඝාතනය කර පස්සේ තමයි අපිට දැනගන්න තිබුණේ මේ කාගේ උමනාවරද කියන කාරණේ. සා ඔබතුමිය කියනවා මේ රැල්ල නිර්මාණය වුණා වන්දනාගාර අවසානයේ මහරෙන් තමයි මේක අවසාන වෙන්නේ. එහෙනම් මහරතොල ඉන්න අච්චු කරපු ඒ කණ්ඩායමක දේශපාලනයෙන් බලපෑමක් පිනවද කියන කාරණේ ඔබතුමිය හොයනවායි කියන කාරණේ කියනවා. ඒ නිසා ඒ වෙඩි තැබීම් තිබිලා තියෙන විශේෂම දේශපාලන හිතයි සීල තියෙන
Yes, Mr. Velugoma, Honorable Mayor.
ගරු කථානායකතුමනි, රාජ්‍ය අමාත්‍යතුමගේ පැහැදිලි කිරීමේ පිළිබඳව මේ බෝගම්බර පරණ බෝගම්බර සිරගෙදර කිරියල් අමාත්‍යතුමා කිව්වා වගේ වසා දැමලා තිබ්බේ. ඊට පස්සේ 150කට පමණයි ඒකේ මේ රැඳවියන්
රඳවා. So you are repeating the same thing what Honorable කිරියල් had said. Sir.
ගරු කථානායකතුමනි, මෙම හිරගෙදර ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳව මම පෞද්ගලිකව කරුණු සොයා බැලීමක් කරපු නිසා මම මේ නැගී සිටියේ. මේක මගේ විශේෂ අයිතිකාරයක් නෙවෙයි ගරු අපේ ඇමතුමිය පිළිතුරු දුන්නා. නමුත් මම කියන්න ඕන මේක මේ ඇති වී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි. බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම් කිසි පෙත්තක්, ඒකට කියනවා රිවර්ස් කියලා. ඒ පෙත්ත ගෙනල්ලා හිරකරුවන් දවස් දෙකකදී හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා.
බැලුවම ඒ පෙත්ත ගැහුවම ගරු කතානායකතුමනි කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම්කිසි මිනී මරණ තත්ත්වයක් ඇති කරගන්න. මේක මේක ඇත්තටම මේක මෙහෙව්වේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරය කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන පුද්ගලයාව මෙහෙව්වේ. මේක බුද්ධ්‍යංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ම වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බැකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මේක අපි හිතන්නේ නරකයි මේ ඇති වී තිබෙන තදබදයේ විසින් ඇතිවෙච්ච ආහතතියක පුපුරායමක් කියලා. ඒක එහෙම එහෙම හිතන්න කෙනෙකුට ලේසි. හැබැයි අත්ත වශයෙන්ම කරු කතානායකතුමනි මම මේ තොරතුරු දන්න හින්දායි කියන්නේ මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනී මරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකේ ඇත්ත කතාව. මේක එහෙම නැතුව ඔය කොරෝනා රෝගීන් වැඩි වෙලා ආතතිය වැඩි වෙලා ඒ මතු පිටින් පේන කතාවට වඩා ගැඹුරේ තියෙන කතාව ඊට වඩා වෙනස් කරු කතානායක.
බොහොම ස්තුතියි. Now is going to be another debate. Please. ඔව් විපක්ෂ නායකතුමනි.
කරු කතානායකතුමනි.
ඔව්.
කවුරුත් මේක වරදවා තීරුම් ගන්න හොඳ නැහැ. අපි මේ ප්‍රශ්නේ මතු කරේ උඩුකාරින්වවත් මද්‍රව්‍ය ජාවාරම් කාරින්වත් අපේ රටේ සමස්ත තරුණ පරපුර පාසල් අඳුරු පරපුර විනාශ කරන මේ මත්කුඩු ජාවාරම් කාරින් වෙනුවෙන් නෙවෙයි අපි මේ ප්‍රශ්නේ මතු කරේ. මට කතා කරන්න අවස්ථාව ලබා
දෙන්න.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ මතු කරපු ප්‍රධානතම හේතුව වන්නේ මේ මහර සහ අනිකුත් බන්ධනාගාර තුළ කෝවිඩ් පොකුරු නිර්මාණය වෙලා
තිබෙනවා.
පොකුරු නිර්මාණය නොවන්නට මොකද්ද බන්ධනාගාර නිලධාරීන් ගත්තු
ක්‍රියාමාර්ගම
මර්ධනය කරනවට අපි
එකඟයි.
ඒ නිසා මේ සත්‍යය කියලා කිව්වනේ ඇත්ත කතාව. ඉතින් ඇත්ත කතාව කොහොමද හොයාගන්නේ මේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ
පැවැත්වුවා. අපක්ෂ let the honorable minister to reply
about කතානායකතුමනි මම පැහැදිලිව එක එක බන්ධනාගාරවල පොසිටිව් වෙච්ච සංඛ්‍යාව මම සහ වැළැක්වීමට ගත්ත පියවර ටික මම ගරු විපක්ෂ නායකතුමා මම හිතන්නේ අහගෙන හිටියේ නැතුව ඇති කිව්වා. මම විශේෂයෙන් කියන්න ඕන මම කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ දේශපාලන හස්තයක් තියෙනවා කියලා. මම කිව්වා අදිසි හස්තයක් තියෙනවා කියලා. ඒක හොයන්න ඕන කියන එක තමයි කිව්වේ. දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු එක පටලවගෙන මේ දේශපාලනේ තොප්පියක් දාගෙන තියෙනවා. මම එහෙම කිසිම වෙලාවක
අදිසි හස්තයක්
තියෙනවා
අපි. මිෂෙල් කුමාර්.
ගරු කතානායකතුමනි මම රාජ්‍ය ඇමතිතුමයකින් ආණ්ඩ ගියේ ඒ බෝගම්බර 150කට පමණයි රඳව ගන්න පුළුවන් වෙන්නේ. දැන් 800කට වැඩි ප්‍රමාණයක් රඳවගෙන ඉන්නවා. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා තමයි උද්ඝෝෂණය කරේ. දැන් ඒ පාසුකම් ලබා දීලා තියෙනවද නැත්නම් දිගින් දිගටම මේ මානවර දිස්ත්‍රික්කෙට මේක ලොකු ප්‍රශ්නයක්.
Honorable member, that is the same thing what Honorable Kiriyalla raised.
No, no, no.
Yeah. So you are repeating the same thing and wasting time.
ගරු ඇමතුමිය දැන් අදිසි අත්‍යයක් තියෙනව නැද්ද කියලා වෙනම පරීක්ෂා කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ දැන් ඊයේ දින 183ක් මහර බන්ධනාගාරෙන් හම්බුණා. ඒ වගේම මට මතක විදියට අවුරුදු 22ක තරුණයෙක් කොවිඩ් වසංගතයේ වෛරසය හේතු කොටන මහර බන්ධනාගාරෙදි මිය ගියා. 82 කෙනෙක් මිය ගියා. එතකොට කවුරු හරි එක්කෙනෙක් මිය ගියා. මිය ගියානේ. සරු ගරු කතානායකතුමනි ශරීරයේ මිය යාම මේ වයසත් එක්ක පමණක් ගැට ගහන්නේ. නමුත් කෙනෙක් මිය ගියා. වයස වෙනස් නම් කමක් නැහැ. මා වාර්තා වෙලා තියෙන විදිහට. එතකොට මොකද 82කට වැඩි අය මැරෙන්න ඕන කියලා එකක් නැහැ නේද? එහෙනම් ගොඩක් අය මේ පාර්ලිමේන්තු ඉන්න ඕනෙත් නැහැ. ඒක කොහොම කියන්නේ? නේද? 82ක්වත් පැල පාර්ලිමේන්තු ඉන්න ඩගල් නැයි 82 කෙනෙක් මිය ගියපු ගමන් hina වෙනවා. පව් මේ මිනිස්සුගෙන. දිසාන ගරු දිනේෂ් ගුණවර්ධන එමුතුවා නේද? 82 කියන්නේ මැරෙන වයස මැරෙන නියම කරපු වයසක් නෙවෙයිනේ. කෙසේ වුවත්
සර්
කෙසේ වුවත් කෙසේ වුවත් ගරු කතානායකතුමනි
ගරු මන්ත්‍රීවරයා ඔබතුමා හැමදාම කෙලින් ප්‍රශ්නහනෙක් කියන අදවත්
ඔබ පුතනුත් මොනවද කියන මම දන්නවා ඒ වගේ නම් මම කියන්න යන්නේ නැහැ හරිද ඔබ පුතනුත් මොනවද කියන දන්නවා ඒ නිසා ඒ වහා ගන්න පගලේ මහත්තයා මම කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ 183ක් ඊයේ දිනේ වාර්තා වුණා එක්කෙනෙක් මිය ගියා එතකොට ඒ රැඳවුම් බන්ධනාගාරයේ ඉන්න බොහෝ අය රිමාන්ඩ් සිරකරුවන් ඒගොල්ලන්ගේ අධිකරණ ඉදිරිපත් නොකොට මාස 11කට අධික කාලයක් සමහර අය ගත වෙමින් තිබෙනවා රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටියට අධිකරණ කටයුතු එන හිටලා තිබෙනවා අධිකරණ කටයුතු එන හිටීම නිසා ඒගොල්ලෝ සිටිය යුතු කාලයටත් වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගත වී තිබෙනවා ඒ වගේම තමන්ට ඒ වෛරසය වැළඳෙවිද කියන සැකය මතුවලා තිබෙනවා ඒ නිසා වෙන හස්ත මොනවා තිබුණා මෙතන සැබෑ ප්‍රශ්නයක් තිබෙනවා ඒ සිරකරුවන්ගේ නොසන්සුන්තාවය මතුවෙන්න ඒ නිසා ඒ ප්‍රශ්නෙටයි විසඳුම ඕනා එහෙම නැතුව නැවත පොලිසිය යොදමින් කැරලි මර්ධන යොදමින් වෙඩි තබමින් මේ නිකන් හරිම නේද සර්ල කොම්පන්නි වීරයන් කතා ගොතමින්
බොහොම ස්තුතියි අමතුමා බොහොම ස්තුතියි මන්තුමා ඔව් ඔව් හේෂා විතනගේ මන්තුමා කියන්නේ නැගිටලා
අරු කතානායකතුමනි මෙතන අර කැබිනට් ඇමතිවරයෙක්ගේ ප්‍රකාශය ඉතාම බරපතලයි රටේ සිදුවීමක් වුණාට පස්සේ මේ පෙත්තක් ගැන කියලා වෙලා මේ පෙත්තෙන් ලේ මේ වෙන මේක මේ මේක වැදගත් කාරණාවක් මොකද අවශ්‍ය නම් රජයට රැඳවියෙක්ව මරන්න කොවිඩ් බෝ කරලා අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන් මේ යන විදියට එයා එයා කොහොමත්
එකට වෙනම විවාදයක් ගන්නද දැන් මේක නතර අපි අපි පාර්ලිමේන්තු යෝජනා ප්‍රධාන වැඩ කටයුතු අපේ සභානායකතුමා ඔව්
ගරු කතානායකතුමනි
කිංග්ස් මන්ත්‍රීතුමා කියන්නේ
ගරු කතානායකතුමනි
ඉක්මනට කියන්න
ගරු කතානායකතුමනි මේ වෙනකොට පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂකවරයාගේ යටතේ කොවිඩ් මධ්‍යස්ථාන තුනක් තියෙනවා ආබාධිත ඇඳවල් 1800ක් තියෙනවා එතකොට මේ වෙනකොට PCR යන්ත්‍රයක් නැහැ ගරු ඇමතුමිය අධ්‍යක්ෂකවරයා මේ වෙනකොට ඉල්ලීමක් කළා
දැන් වැය ශීර්ෂය එනවා මේකේ මේකෙදි ගන්න මේ ටික වැය ශීර්ෂය දි ගන්න සභානායකතුමා
ඒතුමනි මුතුමා කිව්වා වගේ සෞඛ්‍ය වැය ශීර්ෂය විවාද කරන අවස්ථාවේදී මේ පිළිබඳ යලිත් කරුණු කියන්න පුළුවන්කම තිබෙනවා ඔබතුමාට මම ඉදිරිපත් කරනවා රාජපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 2 දරන විෂය පිළිබඳ වැඩ දින අද දින ශ්‍රැස්වීමේදී 27 දරන පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ගේ විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතුයි කියලා
සභාවකගේ
දායි
හයි කාර්ක සභාව ස්ථාව 2021 විසර්ජන 50 කෙටුම්පත්
විශේෂයෙන්ම ගිය සෙනසුරාදා දැන් ඔබතුමා දන්නවා මේ කාර්ක සභාවේ අවස්ථාව විපක්ෂයට තමයි වැඩි ඉඩකඩක් දෙන්නේ. එතකොට ගිය සෙනසුරාදා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ සභාවේ පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රදායනුත් එක්ක කතා කරද්දී අන්තිමට කතා කරන්නේ රජයේ පැත්තේ ඇමතිවරේ. ඊට පෙර අන්තිම කතාව ලැබෙන්නේ විපක්ෂයට. හැබැයි ගිය සෙනසුරාදා අපි දන්නවා කාලය දික් කරා ඒකට කමක් නැහැ. අපේ කතාවෙන් පස්සේ මම මෙතන ලේකම්තුමාලගෙන් අහපුවමත් මගේ කතාවෙන් පස්සේ වාසුදේව නානායක්කාර මහත්මයා කතාව තිබුණේ. හැබැයි මගේ කතාවෙන් පස්සේ මහින්දානන්ද අලුත්ගමුවේ ඇමතිතුමාට කතාවක් දීලා තමයි වාසුදේව මහත්තයාට කතාව ගියේ. දැන් වෙලා තියෙන්නේ මේ රජයට අකුණු ගහද්දී අර යකඩ කෑල්ල එළියට දානවා වගේ මහින්දානන්ද මහත්තයා දාලා මේ වටේටම නෙලලා දානවා බොරු
කප්පරක්
දාලා.
ඒක වැරදි. නෑ ඒක හරි අපි ඒක ගැන සල් බලන්න.